വിശ്വ സാഹിത്യയെ സിംഹല സാഹിത്യ നിർമ്മാണത്തെബു മങ് സലക്കുന്നു സായാണ് ബുദ്ധിമയ സംവാദയ വിശ്വ സാഹിത്യയെ സിംഹല പിയസടാൻ
එහෙමනම් ඔබ සියලුම දෙනාට ආයුබෝවන් කියමින් අපි මේ මාසේ ආරම්භ කරනවා විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් අපේ සුපුරුදු විශ්ව සාහිත්‍යයේ රසය ඔබට අරගෙන එන වින්දනීය බුද්ධිමය සංවාදය. සුපුරුදු විදිහට මෙල්බන් වාසී ලේඛිකා දිලිනි ඊරියවල අද දවසේදීත් මැදිරියට පැමිණලා සිටිනවා. මේ සාකච්ඡාවට සම්බන්ධ වීම උදෙසා දිලිනි ඔබට ආයුබෝවන්. මම සුපුරුදු විදිහට මුලින්ම මතක් කරලා ඉන්නම් අපි ගියවර කතා බහ කරපු සාහිත්‍ය කෘතිය කුමක්ද කියලා. ඔබ දන්නවා මසක් හැර මසක් තමයි අපි මේ විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් විශේෂාංගය අරගෙන ඉන්නේ. එක් මසක් විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් යටතේ විශ්ව සාහිත්‍යයෙන් සිංහල සාහිත්‍යයට පරිවර්තනය වුණු ග්‍රන්ථ මොනවද? එසේ තුනම තිරම් විශ්ව සාහිත්‍ය යම් යම් සාහිත්‍ය සංකල්ප කොයි ආකාරයේ බලපෑමක්ද සිංහල සාහිත්‍යයට කළේ කියන කාරණාව පිළිබඳව අපි යම් කිසි වූ නිර්වචනයක යෙදෙනවා. අනිත් මාසයේ ඔස්ට්‍රේලියාව පුරා සිටින අපේ සිංහල ලේඛකයන් විසින් රචිත කෘතියක් අපි සම්භාෂණයට ලක් කරන සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය හරහා. ඉතින් මාසකින් අනතුරුව අපි අද මේ මාර්තු මාසයේ හමු වෙනකොට මතක් කළ සිටින කැමැති අවසාන වතාවට හමු වුණු ජනවාරි මාසයේ සාකච්ඡාව පිළිබඳවත් අපි එහිදී සාකච්ඡාවට බඳුන් කළේ පර්ල් එස් බක් විසින් රචිත නොබෙල් සාහිත්‍ය සම්මානයේ දිනු ද ගුඩ් ඇර්ත් කියන නවකතාව සාරභූමි බවට පරිවර්තනය හරහා සිංහල සාහිත්‍යයට බලපාපු චීන සාහිත්‍ය පසුබිම පිළිබඳව. අද අපි සිංහල සාහිත්‍යයට බලපාන තවත් සාහිත්‍ය ආකෘතියක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඒ තමයි ජර්මන් සාහිත්‍ය. අද අපි ප්‍රස්තුත කරගන්නේ මීට වසර 59කට කලින් රචනා වුණු වුර්කින් අතර නග්නව කියන කෘතිය. මේකේ මුල් කෘතියේ ඉංග්‍රීසි නම නේකඩ් ඇමංග් වොල්ව්ස් කියන නම. මේ නවකතාව සිංහලයට පරිවර්තනය වුණේ වුර්කින් අතර නග්නව කියන නමින් සිරිල් සී පෙරේරා මහතා අතින්. මුල් කෘතිය නේකඩ් ඇමංග් වොල්ව්ස් රචනා කරන ලද්දේ බ්‍රූනෝ ආපිට්ස් කියන ගත්කතුවරයා විසින්. ඔහු පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. 1900 අප්‍රේල් මාසයේ 28 වෙනිදා ජර්මනියේ ලෙබ්සික් නගරයේදී ඔහු උපත ලැබුවේ රෙදිසෝදන වෘතියේ නියලුණු පීඩිත පවුලක සහෝදර සහෝදරයන් 12 දෙනෙකු සිටියා. මේ දරිද්‍රතාව නිසාම ඔහු 14 වෙනි වියවරකට පාසල් අධ්‍යාපනය අතහැර දැම්මා. ඉන් අනතුරුව තමයි ඔහුගේ මේ කතාව දිගහැරෙන්නේ. ඔහු කොහොමද මේ සාහිත්‍ය පසුබිම ලබා ගත්තේ? ඔහු කොයි ආකාරයේ අත්දැකීමක් මතද මේ ග්‍රන්ථය රචනා කළේ කියලා. ඇත්තටම මේක ජර්මනී හිට්ලර් විසින් නිර්මාණය කරපු මේ අතිශයින්ම අමානුෂික දේශපාලන සිරකඳවුරක් වුණු බූකන්වෝල්ඩ් දේශපාලන සිරකඳවුරේ ස්වභාවය පිළිබඳව අපිට නිදසුන් හොයා ගන්නට පුළුවන් සත්‍ය අත්දැකීම් පාදක වුණු ග්‍රන්ථයක්. මේ නේකඩ් ඇමංග් වොල්ෆ් කියන කතාවෙන් කියවෙන්නේ පෝලන්ත ජාතිකයෙකු විසින් සිරකඳවුරට රහසින් ගෙන එන ලද කුඩා දරුවෙකු සිරකරුවන් විසින් තමන්ගේ ආත්ම පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගන්නා වූ කතා ප්‍රවෘතිය. අපි දිලිනේ එහෙමනම් මේ මුල් කෘතියේ රචකයා බ්‍රූනෝ ආපිට්ස් පිළිබඳව ඔහුගේ සාහිත්‍යමය පසුබිම පිළිබඳව අවධානය යොමු කරමින් අද කතාව ආරම්භ කරමු. බ්‍රූනෝ ආපිට්ස් කොයි වගේ සාහිත්‍ය ආභාෂයක් ලැබපු පුද්ගලයෙක්ද දිලි?
ඇත්තටම දිරුක්ෂි, බ්‍රූනෝ ආපිට්ස් ජීවිතෙන් අත්දැකීම් ලැබලා ඔහු දන්නා ප්‍රමාණයෙන් භාෂාව පරිහරණය කරමින් ලේඛකෙක් බවට පත් වුණ පුද්ගලෙක්. මොකද මම එහෙම කියන්නේ වයස අවුරුදු 14දී ඔහුට පාසල් අධ්‍යාපනය අතීතවන්න සිද්ධ වෙනවා දරිද්‍රතාවය නිසා. ඊට පස්සේ අවුරුදු 3ක් ඔහු විවිධාකාර වූ නිර්මාණ පරිශීලනය කරන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඒ අවුරුදු 3ක කාලේ ඔහු කිසිම රැකියාවක නියැලෙන්නේ නැතුව බොහොම පුංචි දේවල් කරමින් ජීවත් වීමට මාර්ගයන් හොයමින් ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ වයස අවුරුදු 17දී දරිද්‍රතාවය විසින්ම ඔහු පොළඹවනවා මේ කමියුනිස්ට් නායකයෙක් හයෙක්ව නැගෙනහිර ජර්මනියේ. ඔහුගේ කමියුනිස්ට් සංවිධානයට එකතු වෙලා ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට කටයුතු කරන්න. මෙහිදී තමන්ගේ අත්දැකීම් ඔහු ලියන්න පටන් ගන්නවා කවිවලින් සහ නාට්‍ය තිර රචනා මාර්ගයෙන්.
ඔව්, ඇත්තටම 1937දී තමයි ඔහු මේ කුරුණු නාසි වදකාගාරයට යන්නේ. අවුරුදු 8ක් ඔහු එහි ගත කරනවා. 1945 වෙනකන් ඔහු එහි සිටිනවා. එහිදී ලැබපු අත්දැකීම තමයි මෙහිදී ඇත්තටම පාදක වෙන්නේ. දැන් ඇත්තටම දෙන්නේ අපි කල්පනා කළ තින් එහෙම මේ දැන් ওই කාලේ ඔය 30 ගණන් වල ලෝක යුද්ධ සමයේ ඒ වකවානුවේ එතකොට ඒකාධිපති පාලන සමයේ නාසි සිරකඳවුරු වදකාගාර පිළිබඳව අපිට ඇහෙන ওই කාලෙදීම තමයි ඔබ ඔය කලින් සඳහන් කරපු බ්‍රූනෝ ආපිට්ස් පවා සම්බන්ධ වන කොමියුනිස්ට් පාලනයත් නැගී සිටින්නේ. දැන් ওই කාලේ වකවානුවේදී තිබුණු සමාජ දේශපාලන විපර්යාස ඇත්තටම කොයි වගේ බලපෑමක්ද මේ සාහිත්‍යයට කළේ?
අතිවිශාල බලපෑමක් කරා ඇත්තටම දිරුක්ෂි. ජර්මානු පැත්තෙන් යුරෝපය පැත්තෙන් ගත්තොත් මේ කාල වකවානුවට සමාන්තරව තමයි බර්ටොල් බ්‍රෙෂ් ඔහුගේ කොකේසියන් චෝක් සර්කල් නිර්මාණය කරන්න පෙළඹෙන්නේ.
හුණුවටේ
කතාව. ඒ වගේම කාලවකවානුවලදී තමයි ඇත්තටම මේ රුසියානු නවකතා බිහි වෙන්නේ. ඇත්තටම කමියුනිස්ට් පරිසරයක තමයි බොහෝ විට අපි දන්නා සාහිත්‍ය බොහොමයක් බිහි වෙලා තියෙන්නේ. හේතුව තමයි මේ ඒ යුද්ධයේ තියෙන කුරිරු බව නිසා මිනිසුන්ට ඉතුරු වෙලා තිබුණේ මනුස්ස හැඟීම් විතරයි. වේදනාව, වෙන්වීමේ දුක, බලාපොරොත්තුව කියන එක, ජීවිතාශාව දැල්වීම, මේ කියන අතිශය මානුෂික හැඟීම් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ මානුෂික හැඟීම් එක තමයි සාහිත්‍ය බිහි වෙන්නේ. ඉතින් බොහෝ සාහිත්‍ය මේ කාලේ බිහි වුණා. බ්‍රූනෝ ආපිට්ස් ඇත්තටම ඔහුගේ ලේඛන කලාව තුළ ඔහු තනිකරම වපුරන්නේ මනුස්සකම සහ ඒ කාලේ කමියුනිස්ට් පරිසරයක් ඇතුලේ සාහිත්‍ය කියලා අපි අද දකින සාහිත්‍යයේ ගැඹුර අපිට දකින්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට සැඟවුණු අරුත් තියෙන්න බෑ. අතිශය සරල වෙන්න ඕනේ, සමීප අත්දැකීම් වෙන්න ඕනේ, ඔය වගේ මහ ගොඩක් නීති තිබුණා ඒ කාලේ. ඒකට අපි කිව්වා සෝෂලිස්ට් රියලිසම්, කමියුනිස්ට් රියලිසම් වගේ ටර්ම්ස් පාවිච්චි කරා. කොහොමරි බ්‍රූනෝ ආපිට්ස්ගේ සාහිත්‍ය ඇත්තටම සමීප වෙන්නේ සෝෂලිස්ට් රියලිසම් කියන සාහිත්‍ය වපසරි ඇතුලේ. මොකද ඔහුට ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්න සිද්ධ වුණේ සීමා මායිම් වලට යටත්ව, කොන්දේසි වලට යටත්ව. මොකද ඔහු ජීවත් වෙන්නත් ඕනේනේ මේ. මොකද ඔහුව ඇත්තටම නාසිවාදීන් හොයමින් හිටියා. ඉතින් ඔහුට සැඟවී තමයි ඔහුගේ දේශපාලනය කරන්න සිදු වුණේ. සැඟවීගෙන තමයි ඔහුගේ නිර්මාණකරණය කරන්න සිදු වුණේ. ජනතාව අතරට යන්න නම් ඔහු ඒ අදාළ කොන්දේසි වලට යටත්ව තමන්ගේ නිර්මාණ කරන්න සිද්ධ වුණා ඔහුට.
ඔව්, ඔබ අර හොඳ තැනකට ආවා. මේ සමාජවාදී යථාර්ථවාදය කියන එක, සෝෂලිස්ට් රියලිසම් කියන එක, අපි දන්නවා එක එක සංකල්ප තියෙනවා, විවිධ සංකල්ප තියෙනවා මේ සාහිත්‍යයට අනුගත වෙන. මැජික් රියලිසම් අපි මේ කාලවකවානදී බොහෝ විට අහන්නට ලැබෙන දෙයක්. නමුත් ඒ කාලේ ඔය කොමියුනිස්ට් පාලනයේ හිසෙසවන කාලයත් හින්දා ගොඩක් වෙලාවට අපිට මේ සමාජවාදී යථාර්ථවාදය මූලික කරගත්ත සංකල්ප හරහා බිහිවුණු සාහිත්‍ය නිර්මාණ තමයි දකින්නට ලැබුණේ. දැන් අපිට මේ වෘකයන් අතර නග්නව කියන අද මේ කතා බහ කරන ග්‍රන්ථයට පාදක වෙන්නේ තෙවෙනි වූ සංකල්ප. අපි ටිකක් පැහැදිලි කළොතින් එහෙම මේ වෘකයන් අතර නග්නව කියන ග්‍රන්ථය කොයිතරම් දුරට මේ සමාජවාදී යථාර්ථවාදය පාවිච්චි කළ තියෙනවද කියලා මොනවද කියන්න පුළුවන්?
ඇත්තටම දිරුක්ෂි මෙතෙන්දී කතා කරන්න ඕනේ මේ ලේඛකයාගේ තියෙන සූක්ෂම බව ගැන. ඔහු ඇත්තටම ඔහුගේ සමීප අත්දැකීමක් දීලා තියෙන්නේ. මේ කතා තේමාව ගත්තොත් ඔබ මුලින් සඳහන් කළා වගේ මේ බුකන් වර්ල්ඩ් කඳවුරට එන කමියුනිස්ට් සමාජිකේ සූට්කේස් එකක දාගෙන ගේනව දරුවෙක්ව. ඒ දරුව ඇත්තටම ගෙනවද එතෙන්ට කියන එක ගැන කතා වෙන්නේ අද. එදා ඒක කතාවක් හැටියටම තමයි මේ සමාජයටම යන්නේ. එතනින් එහා ගැඹුරක් ගැන අපිට හිතන්න අවකාශ තිබුණ නැහැ ඔය සෝෂලිස්ට් රියලිසම් කියන එක ඇතුලේ. නමුත් අද බලද්දී මොකද්ද ඒ දරුව, කවුද සූට්කේස් එක අස්සේ හංගගෙන එන්නේ, මොකද්ද බලාපොරොත්තු, ජීවිත ආශාව, එන්නේ කොහාටද? යුද කඳවුරක් ඇතුළට. ඒ අණුව ගත්තාම ඒ මිනිසුන්ගේ යුද කඳවුරක් ඇතුලේ වෙන මොනවද අපිට ඇති කරගන්න පුළුවන් බලාපොරොත්තු? ජීවත් වීමේ බලාපොරොත්තු විතරයි. අපි දන්නේ කොයි වෙලේ අපේ දිහාට ඇඟිල්ල දික් කරයිද, වද බන්ධන වලට ලක් කරයිද, අපි දන්නේ නැහැ. නමුත් ජීවිත ආශාව විතරයි අපිට තියෙන්නේ ඒ වගේ කඳවුරක් ඇතුලේ. ඒ කතාව මේ ඇත්තටම පරිවර්තනයේ තුලත් සිරිල්සි පෙරේරා තමයි පරිවර්තනය කරන්නේ සිංහලට. පරිවර්තනයේ තුර පවා ඉතාමත්ම හැඟුම් බරව අපිට නොදැනෙන්න අපිට දෙන්නේ ජීවිතාශාව දල්වන කතා තේමාවක්, ගැඹුරක්.
අපි ඇත්තටම මෙහිදී අවධානයට ලක් කරමු සිරිල් සී පෙරේරා මහතාගේ කාර්යභාරය පිළිබඳවත්. ඇත්තටම මට මෙහිදී මතක් වෙනවා අපි මේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් මීට වසරකට කලින් පටන් ගනිද්දී මුල කාලවකවානුවේදී මුල්ම භාගයේදී අපි සිරිල් සී පෙරේරා මහතාගේ පරිවර්තන හැකියාවන් පිළිබඳව කතා බහ කළා. අද එතුමන් ඇත්තටම ජීවතුන් අතර නැහැ. නමුත් අපි ඒ කාලවකවානුවේදී එතුමන් පිළිබඳව කතා බහ කරද්දී එතුමන් ජීවත්ව සිටියා. අපි භාග්‍යවන්ත එක්තරා අන්දමකින් එතුමන් ජීවත් වෙලා සිටින කාලයේදී එතුමන්ගේ කෘතිවල හරය සහ ගැඹුරු පිළිබඳව කතා බහ කරන්නට සංවාදයක නියැලෙනට අවස්ථාවක් ලැබීම පිළිබඳව. සිරිල් සී පෙරේරා මහතා මේ වෘකයන් අතර නග්නව කියන නමින් බ්‍රූනෝ ආපිට්ස් විසින් රචිත නේකඩ මං වුල්ෆ් පරිවර්තනය කරනවා. දැන් එතකොට ඔහු මේක සිදු කරන්නේ 1985 වර්ෂයේදී. නේකඩ මං වුල්ෆ් කියන මේ ඔය නවකතාව නාසි වදකඳවුරු යුදෙව්වන්ට එරෙහිව හිට්ලර් පවත්වාගෙන ගිය ඒ කුරිරු පාලනය මේවා එහෙම පිටින්ම ලංකාවේ සිදු නොවුනට ඒ හා සමගාමීව වන සමීප කරන්න පුළුවන් සමාජ වියවුල් තිබුණා පෙරලි තිබුණා. අපිට මතක 1983 අවුරුද්දේ සිදුණු මේ ජනවර්ගික අර්බුදයට මූලික පසුබිමක් බවට පත් වුණු කළු ජූලිය. එතනදී අපි ජනවර්ග දෙකක් ගැටීම, වදහිංසාවලට වදබන්ධනවලට ලක් කිරීම, තව ජනවර්ගයක් විසින් තව ජනවර්ගයක පීඩාවට පත් කිරීම, මේ හැම එකක්ම අපි දැක්කා. ඊට පස්සේ අපි මේ 80 දශක හැරෙමු විශේෂ ශ්‍රී ලංකාවට. ටිකින් ටික හිසේ හෙව්වා මේ ලංකාවේ තියෙන පාලන අධිකාරයේ බිඳහැලීම වෙනුවෙන්, මේ පෙරලා දැමීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ගිය අරගලය තරුණ කැරලි. භීෂණ යුගයේ අති භයානක කාලවකවානුවක් ලංකාවේ සමාජීය දේශපාලන තත්ත්වය කනපිට හරලෝපු වකවානුවක්. එහෙම බැලුවාම සිරිල් සේ පෙරේරා මහතාගේ ඇත්තටම මේ නේකඩ මං වුල්ෆ් කතාව තෝරා ගැනීම පසපස කුමන අරමුණක් තියෙන්නට ඇද්ද කියන කාරණාවත් අපිට ටිකක් විමසා බැලීම වටිනවා මෙතනදී.
ඔව් දිල්රුක්ෂි, 80 දශකෙන් එපිටට යන්න මං කැමති ඒක විස්තර කරන්න. මොකද 18 වෙනි සියවසේදී නවකතාව සහ කෙටි කතාව හඳුන්වා දුන්නා ලංකාවට. නමුත් ඒ කාලේ අපිට ලොකු විවෘතභාවයක් තිබුණේ නැහැ වෙන රටවල් වල නිර්මාණ දිහා බලන්න. පසු කාලීනව හරි අපිට විවෘත වුණේ රුසියන් සාහිත්‍යය තමයි මූලික වශයෙන්. ඒ රුසියන් සාහිත්‍යයත් එක්ක ලෝකයට විවෘත වෙච්ච අනෙකුත් අධ්‍යාපන මට්ටම් සහ වෙනත් සම්බන්ධකම් හරහා ලෝකයට විවෘත වෙච්ච කොටසක් හිටියා. අපේ වාසනාවට ඔවුන්කින් කෙනෙක් බවට පත් වෙලා හිටියා සිරිල් සී පෙරේරා මහතා. එතුමට ඔස්ට්‍රේලියාවට යන්න අවස්ථාව ලැබිලා තිබුණා. ඒකෙන් මං හිතන්නේ විදේශ පොතපත ගැන ලොකු පරිශීලනයක් කරන්න එතුමට අවස්ථාව ලැබිලා තිබුණා. මං හිතන්නේ 80 දශකයේ මේ දේශපාලන අරගලයි භීෂණය එහෙම මේ හිසෝසවාගෙන එනකොට මෙතුමට හිතන්න ඇති වක්‍රව හෝ සාහිත්‍ය පිළිබඳ අවබෝධය පුළුල් කරන ගමන් අපේ සමාජයේ බලාපොරොත්තුව කියන දේ, ජීවිතාශාව කියන දේ තරුණ පරපුර තුළ ඇති කරන්න මේ කෘතිය ඉවහල් වෙයි කියලා මට හිතෙන. එහෙම හිතන්න ඇති සමහර විට. මොකද පොත නිර්මාණය කරන්නේ 85, 88, 89 තමයි භීෂණයේ උපරිම කාලේ, දරුණු කාලේ.
දැන් අපි දෙලින බැලුවතින් එහෙම දැන් මේ බ්‍රූනෝ ආපිට්ස් මූලික කරගන්නේ ඔහුගේ සැබෑ අත්දැකීම, ඔහු ජර්මන් දේශපාලන සිරකඳවුරක් වුණු බූකන් වෝල්ඩ් හිදී ලැබපු අත්දැකීම. ඕකම අපි ගෙනාවතින් එහෙම 80 දශකයේ භීෂණ කාලවකවානුවේදී අපිට ඇහුණු කතන්තර පිළිබඳව කල්පනා කරද්දී බටලන්ද වදකාගාරය, සූර්යකන්ද වදකාගාරය, සමූහ මිනි වලවල් මේ වගේ දේවල් ඒ කාලේ බොහොම පොදු මාතෘකා. ඒතර අපි ලාංකීය සාහිත්‍යයට ටිකක් අතපොවල බැලුවොතින් එහෙම අපිට තිබුණු අත්දැකීම් හරහා බිහිවුණු සාහිත්‍යයක් අපිට තියෙනවද?
කිහිපයක් ගැන මතක් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි නන්දමාලනි විසින් කරගෙන ගිය පවන සංගීත මෙහෙයුම. ඉතින් එතෙන්දී ඇත්තටම මේ දැන් අද දැන් මේ කතා කරනකොට මට ඒකේ සමහර ගීත මතක් වෙනවා.
දැන් ඒ ගීත රචනා කලාවකුත් බිහුනේ හරහානේ.
ඒ හරහා
විප්ලවීය ගීත රචනා කලාව.
ඉතින් ඒක ඇත්තටම එක අතකට ඒක යුගයක අවශ්‍යතාවය කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි අවාසනාවට බොහෝ දෙනෙක් ඔය ලංකාවේ අපිට තිබිච්ච වදකාගාරවලදීත් මිය ගියා. නමුත් වාසනාවට වගේ කවුරු කවුරු හරි බේරුණා යත් ඉන්නවා. ඉතින් ඔය අතරේ එඩිතරව යමක් ප්‍රකාශ කරන්න තවමත් මං හිතන්නේ ඒ අය බයයි. නමුත් සමහරු රටින් පලා ගිහින් හරි නිර්මාණ මෙහෙයුමක යෙදුනා. ඒ එක්කෙනෙක් තමයි එළිය කන්ද වදකඳවුර ගැන දීපු රෝහිත මුණසිංහ. ඔහුගේ අත්දැකීම හුතුන් වරක් මරණයට මුහුණ දෙනවා එළිය කන්ද වදකාගාරයේදී. ඒක ඉතාමත්ම අප්‍රසිද්ධිය පවත්වාගෙන ගිය වදකාගාරයක්. කෙසේ හෝ මොකක් හෝ වාසනාවකට ඔහු ජීවිතය ගලවාගෙන ප්‍රංශයට පලා ගිහිල්ලා 2000 වසරේදී තමයි තමන්ගේ නිර්මාණය කරන්නේ. මේ එහි ඇත්තටම පවතින්නේ ජීවිතේට ඉතා සමීප අත්දැකීම්, ඔහුගේ ජීවිතේට ඉතා සමීප අත්දැකීම් සහ අපිට හිතා ගන්නවත් බැරි තරම් දරුණු අත්දැකීම්. ඒ බඳු සාහිත්‍ය බිහිවීම ඇත්තටම මම හිතනවා ඒක වැදගත් කියලා. මොකද ඒ නිර්මාණ අවංක නිර්මාණ දැන් බ්‍රූනෝ ආපිට්ස්ගේ නිර්මාණය සහ රෝහිත මුණසිංහගේ නිර්මාණය අතර තියෙන ලොකුම වෙනස තමයි බ්‍රූනෝ ආපිට්ස් කොන්දේසිවලට යටත්ව තමයි ඔහුගේ නිර්මාණය කරන්න සිදු වුණේ. ඔහුගේ අදහස ගැඹුරට ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණ නැහැ.
ඒ කියන්නේ ඒ කාලේ තිබුණු සාහිත්‍ය සංකල්පමය නීති රීතිවලට අනුව නේද?
ඔව් ඒකත් එහෙමයි. අනිත් එක මං හිතන්නේ ඔහු සාහිත්‍ය කෘතියක් හැටියට තමන්ගේ නිර්මාණය උසස් මට්ටමකට ගේන්න උත්සාහ කරා කියලත් මට හිතෙනවා. මොකද ඒ කෘතිය අපිට කියවගෙන යද්දී අපිට දැනෙනවා එහි වදකඳුර ඇතුළේ තියෙන ත්‍රාසය, භීතිය දැනෙනවා. මේ ආකෘතිය තුළම, ඒ කියන්නේ හරිම නිර්මාණ නිර්මාණාත්මක විදිහට කුතුහලය දනවනවා, ප්‍රේමය, දයාව, ඒ වගේ හැඟීම්. එතන ඇත්තටම තනි පුද්ගලයෙක්ගේ හැඟීමුත් නෙමෙයි ප්‍රකාශ කරන්නේ. මම එක පුංචි උදාහරණයක් කියන්නම්. මේ දරුවා ගේන වෙලාවේ ඔවුන් බය වෙනවා. බය වෙනවා අපි මේ දරුවව තියාගන්නවද, ඊළඟට වෙන කොහකට හරි ගෙනියන පිරිසක් එක්ක මේ දරුවව ආපහු යවනවද කියන තැන තීරණයට එන්න. එතෙන්දී මේක සිරිසි පෙරේරා මහත්මයා ලස්සන්ට පරිවර්තනය කරනවා. එහි මෙහෙම කියනවා, දරුවා ආරක්ෂා කළ යුතුද නැත්නම් හෙට පිටවන විට කණ්ඩායමක් සමග ඔහු පිටත් කොට හැරිය යුතුද යන්න ගැන සංවිධානයේ සමාජිකයින් අතර වාදයක් හටගැනේ. ක්‍රොපින්ස්කිගේ මුහුණ බලාපොරොත්තු වෙන ආලෝක විය. ඔහු උනන්දුවෙන් හිස වැනු අතර කටහඬ බැගෑපත් විය. හරියටම අත දරුවෙක් වගේ ලස්සන පුංචි ඇස්, පුංචි කන්, පුංචි අතපය, සේරම පුංචි ලස්සන බබා, ඔහු ආදරෙන් කීය. හොෆල් කියන්නේ මෙතෙන්දී ඉන්න මේ දරුවා තියාගන්න වැඩි මනාපයක් නොදක්වන කමියුනිස්ට් සමාජිකයෙක්. නමුත් මෙතන සඳහන් වෙනවා, හොෆල්ට තමාගේ පපුවේ හිරවන්නක් මෙන් දැනිනි. ඔහුගේ සර්වාංගයම රත් විය. ඔහු ඉතා සෙමින් අත පහත දැම්මේ දරුවාගේ මුහුණ වසා කිසියම් දෙයක් පහත දමන්නාක් මෙනි. ඔහු පෝලන්ත ජාතික දරුවෙක්, පොඩි උදෙව් දරුවෙක්. ක්‍රොපින්ස්කි තවත් උනන්දුය, පෝලන්ත ජාතික දරුවෙක් කියා වෙනසක් නෑ. ලෝකේ හැම තැනම දරුවෝ ඉන්නවා. අපි බොහොම ආදරයෙන් දරුවෝ රැක බලා ගන්න ඕන. මේ වදකාගාරයක කතා වෙන දෙයක්ද මේ? සියලු දේ අමතකයි. අපි ඉන්නේ කොතනද? අපි විඳින්නේ මොන තරම් දුකද්ද, වේදනාවද? මේ කිසි දෙයක් මතක නැහැ මේ සංවාදය ඇතුලේ. මේ අපිට දැర్శණය වෙන්නේ තනිකරම අහිංසක දරුවෙක් විතරයි සහ ආදරය පිරුණු මිනිස් සංවාදයක්. ඉතින් ඒක ඇත්තටම මම හිතන්නේ බ්‍රූනෝ ආපිට්ස්ගේ නිර්මාණාත්මක හැකියාව විනිවිද යන අවස්ථාවක්. ඒ වගේම අවස්ථා කීපයක් රෝහිත මුණසිංහගේ කෘතියේ තියෙනවා. මේ නමුත් අවසනවට තව මේක ඉතර ප්‍රසිද්ධ වෙලා නැහැ ලංකාවේ.
ඔව්, අපි ගත්තත් එහෙම මේ නේකඩ් මං වුල්ෆ් කියන මේ බ්‍රූනෝ ආපිට්ස්ගේ මේ නව කතාව චිත්‍රපටයටත් නැගුණා ඒ නමින්ම පසු කාලීනව. හැබැයි චිත්‍රපටයට නම් සම්මාන ලැබුණා.
ඔව්, චිත්‍රපටයට ඇත්තටම සම්මාන කිහිපයක් ලැබුණා. චිත්‍රපටයක් විතර නෙවෙයි, ටෙලිනාට්‍ය මාලාවකුත් හැදුණා. ඒ ටෙලිනාට්‍ය වලටත් සම්මාන හම්බුණා. තුන්වන මොස්කව් චිත්‍රපට උළෙලේදී රිදී සම්මානය ලැබුවා. ඊළඟට හොඳම අධ්‍යක්ෂණයට බාවේරියන් රූපවාහිනී සම්මානය ලැබුවා. ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන්.
ඔව්, හොඳයි. එහෙනම් අපි අද දවසේදී අවධානයට ලක් කළේ ජර්මන් සාහිත්‍ය කොහොමද සිංහල සාහිත්‍යයට බලපෑවේ කියන කාරණාව එක්තරා මූලික කරගත් කෘතියක් කරහා. ඒ තමයි වුර්කේන් අතර නග්නම කියන සිංහලෙන් ඒ පරිවර්තනයට මූලික වුණු මූලික කෘතිය නේකඩ මං වුල්ෆ් බ්‍රූනෝ ආපිට්ස් විසින් රචිත. සිංහලයට පරිවර්තනය කළේ සිරිල් සී පෙරේරා මහතා. මේ සාකච්ඡාව අරහා මේ කෘතිය පිළිබඳවත්, ඒ කාලයේ තිබුණු ජන සමාජය පිළිබඳවත්, ජර්මන් සාහිත්‍ය පිළිබඳවත්, එය සිංහල සාහිත්‍යයට බලපාපු ආකාරය පිළිබඳවත් යම් කිසි වූ රසයක්, අවබෝධයක් ඔබ තුළ ජනිත වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. සුපුරුදු ලෙසින් මෙල්බන් වාසී ලේඛිකාව දිලින ඊරියවල ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා මෙවර සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳවත්. ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා.
ආයුබෝවන් දිරුෂි.
අපි නැවත වතාවක් හම්බෙන්නේ මේ මාසේ අවසාන අඟහරුවාදා. එතෙක් ඔබට පුළුවන් මේ විශේෂාංගයට නැවත වතාවක් අපගේ වෙබ් අඩවිය හරහා සවන් දෙන්න sbs.com.au/sinhalese වෙබ් අඩවියට යන්න. එතනදී ඔබට මාසික විශේෂාංග සඳහා වෙනම තීරුවකුත් සකස් කරලා තියෙනවා. ඒ හරහත් මේ විශේෂාංගයට නැවත වතාවක් සවන් දෙන්නට පුළුවන්.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලියෙන්.